ප්‍රඥා චෛතසිකය ලෙසින් අපා ඇත්තෙමි. ඒ අනුව ප්‍රඥාව නම් චෛතසිකයක්ද? එසේනම් අරිහත්ත්වයට පත්වන මොහොතේ සහ වෙනත් ඵලයන් ලබන මොහොතක මෙහි ක්‍රියාකාරීත්වය පවා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. අමෝහ චෛතසිකය කියලා තියෙන්නේ මේ ප්‍රඥා චෛතසිකය කියන වචනේ. අමෝහ අලෝභ ආදේශ අමෝහ ලෝභ දේශ මෝහ මේවත් චෛතසික. ලෝභ දේශ මෝහ කියන්නේ පාප චෛතසික. අලෝභ ආදේශ අමෝහ කියා තියෙනවා පුණ්‍ය චෛතසික වලට. එතකොට ප්‍රඥා කියන වචනේ තියෙන්නේ අමෝහයේ තියෙන කොටස් දෙකක්. එකක් තමයි ලෞකික වශයෙන් ගන්න අදහස්. ලෞකික වශයෙන් පෙන්නන අමෝහය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් හොර වුණා. ඒ වගේම ඒකෙන් පෙන්නන්නා වුණා තියෙනවා ලෞකික වශයෙන් අමෝහ කියන ඝටනය. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේදී අවිද්‍යාව දුරු වීම සමෝධිය. මේ ප්‍රඥාව කියන කොටස් දෙකක්. ලෞකික ප්‍රඥාවක් තියෙනවා, ලෝකෝත්තර ප්‍රඥාවක් තියෙනවා. ලෞකික ප්‍රඥාවට ලෞකික වශයෙන් තිබෙන හොඳ දේවල් දකින්න ඕන 15 වෙනි. ඒක අබුද්ධෝත්පාද කාලේ තියෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන ආයතිත දෙවිකේ සම්මාදිට්ඨි කිව්ව. ওই සම්මාදිට්ඨිය පහලින් ගත් අමෝහ චෛතසිකය තමයි ගෝචර වෙන්නේ. ඒ වගේම ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. දසවස්තුක විද්‍යාදිට්ඨියෙන් වෙන්වීමේ සම්මාදිට්ඨිය. දානෙහි විභාග නැහැ කියලා කෙනෙක් සමන්ද වේදමේ පංචේන්ද්‍රිය ගෝචර මට්ටමේ නිගමනයක් කරලා තර්කවාදී කීතලා දානියේ විපාක නැහැ කියලා මෙහෙම නිගමනයක් කරනවා. නමුත් ඔහු ඒකේ යථාර්ථය ගැඹුරෙන් දැකලා නෙමෙයි කියන්නේ. ඔහුට වැටහෙන හැටි. මෙන්න මෙලක අවස්ථා තියෙනවා. එතකොට ඒක මෝහයට වැටෙනවා. දානියේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන ගම කීපයක් තියෙනවා. එකක් තමයි උතුමන් කෙරෙහි විශ්වාසයක් දක්වලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඩි. එවළු අය කෙරෙහි විශ්වාසයක් දක්වලා හිටන් මවලන් එහෙම නෑ කියන්නේ නෑ. එහෙම දකින්න උත්තරමේ ඉන්නවා මම පිළිගන්නවා කියලා එයා විශ්වාසයක් තියෙනවා. ඒකත් ලෞකික වශයෙන් අමෝහය. මුලාවටපත් වෙන්නේ නෑ. ඔහුගේ කාරණේ හරියට දැක්කේ නැතත් ඔහුල තියෙනවා කියපු කතාව බොරුවක් කියන අදහස. ඒදා ඒක එක්තරා විදිහක අමෝහ කොටසට වැටෙනවා. හැබැයි අභ්‍යන්තරයේ හාර කිදා බහැර සත්‍යය දකිනවා චතුරාර්ය සත්‍යය පිළිබඳව වැටහීම. අනේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වැටහීමේදී දුක්ඛේ ඥානං ආදී වශයෙන් කිව්ව ආර්ය ප්‍රඥා පහළ වුණා. අනේ ඒක මේ ප්‍රඥා ධෛර්යය කියන කොටසට වැටෙනවා. ප්‍රඥා කියලා කියන්නේ යමක ප්‍රගුණතිය. දැන් වියවි தත්වයේ નિયම ස්වභාවයේ දැනගන්න නොරෙවි. નિયමිතේ ප්‍රඥා කියන්නේ ඒකයි. ලෝකයන්ගේ ප්‍රඥා විමුක්තිය. ප්‍රඥාවෙන් තොර වෙත්තා. විපරීත සංඥාවක් ගන්නවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා විපරීත සංඥාවක් ගන්නවා. දුක්ඛේ දුකයි කියලා විපරීත සංඥාවක් ගන්නවා. අනත්තදී අත්තයි කියලා විපරීත සංඥාවක් ගන්න. එතන ප්‍රඥාවෙන් නෙමෙයි ඒක ගත්තේ. ඒ ගත්තේ මෝහයේ මුල් කරගෙන මෝහයේ බහැප නිගමනයක් වෙනවා. එන අවිද්‍යාවේ නිගමනයක් වෙනවා. අවිද්‍යාවේ බලවත් පැත්තතාව තමයි මෝහකී සත්‍යෙට වැටෙන්නේ. යම් අඥාන අදස්සනම් කියන ওই මුලම හරිය ඩාබ්ගාමත් ওই විදිහ වැටෙනවා අවිද්‍යාවේ නිගමනයේ. අන්නේ අවිද්‍යාවේ නිගමනයේ යම් කිසි කෙනෙක් දුක්ඛේ අඥානං වෙනවා. දුක්ඛේ ඥානං නැහැ. දුක කියන එකේ එයයි දකිනවා සැපක් වශයෙන්. ඒ දුක කියන කාරණා කීපකින් දකින්න ලෝක සම්බත දුකක් තියෙනවා. ආර්යෝ දකින්න දුකක් තියෙනවා. ආර්යෝ දුක දකින්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ආර්යෝ දකින්න ක්‍රමයේ ආර්ය විනය වචනවල අර්ථයේ පිළෞකිකත්වය නෑ බොහොම අඩුයි. ආර්ය විනය අර්ථයේ තෝරා ගන්න ආර්ය ධර්මයේ තුලින්ම කියන ක්‍රමයකින් ඕන. එහෙම නැතුව ආර්ය අර්ථයේ තෝරා ගන්න බැහැ. දැන් ආරෝග්‍ය කියන්නේ මොකක්ද අහුවාම විලක් නැතුව ඉන්නේ කියන ලෝකාර්ථයක් තියෙනවා. ආරෝග්‍ය කියන්නේ මොකක්ද අහුවාම නිවන කියන ලෞකික දිනවා. ඒ වගේම ලෝකෝත්තරයක් නෙන ආර්ය සාධන අර්ථය. ආරෝග්‍ය කියන්නේ නිවන කියලා කිව්වොත් එහෙම ඒක කිසිම භාෂා රීතියකින් හෝ ලෞකික ක්‍රමවේදයකින් හෝ නිවනට ආරෝග්‍ය කියනවා කියලා කියන විග්‍රහ කරන්න බැහැ. ආරෝග්‍ය පරමලාභියෝ දෙවිල ලක්ෂණික පරමලාභිය කියන්නේ රාජ්‍ය වෙන්නේ. නිවන පරමලාභිය කියලා ඒකට ගැලින්නේ ගන්න ක්‍රමයක් නැහැ. ඒ වෙන්නේ මොකද? මේ සාසනික අර්ථ විවිධාකාරයෙන් වෙනම තියෙනවා තේරුම් ගන්න ක්‍රමයක්. උපමා සංසන්දනය කරලා උපමාවට අනුකූලව ආර්ය අර්ථ දෙන්න. බය යනු කාමයේ නමකි. දුක යනු කාමයේ නමකි. කුල යන කාමයේ නමකි. මඩ යන කාමයේ නමකි. දැන් මෙහෙම කාමයේ නම් දීලා තිනවා ආර්ය විනය වචන. කුල, මඩ, දුක, බය. ඉතින් ඔයයන් කිව්වොත් එහෙම ලෞකික ආර්ථිය සම්පූර්ණ වෙන එක. කාමයේ එහෙම කියනවා කියලා ලෞකික ආර්ථිය කියන්න බෑ. අටුනු නැහැ. නමුත් මෙල විවිධාකාර උපමා වාදීන් කාමයක් කොන්නොම තමයි. කියලා ඒක ඒ වන් උපසංහරති මෙසේ සංසන්දනය කියලා අර්ථය දැනගන්න කියන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක ආර්ය විනයේ තියෙන දහම් දකින අර්ථ ලකින ක්‍රමයක්. ඉතින් ඒ අර්ථ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා විග්‍රහ කරලා දුන්නාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා දහම් දැකේදී ආරම්භට. ඒ නම් අර්ථ දෙවන ක්‍රමලතාවක් තියෙනවා. මොන අර්ථයෙන්ද එහෙම කිව්වේ කියලා නම් කියන්න පුළුවන්. ඒක අර්ථ පරිසම්පදා ඥානයේ පහළනකොට තමයි දැකින්න පටන් ගන්න පැහැදිලිව. අර්ථවත් වෙන ආකාරය අර්ථය දෙන්නේ කොහොමද කියලා. බය යන කාමයේ නමක් වෙන්නේ කොහොමද? පංච කාමයේ බය කියලා කියනවා. කොහොමද ඒක වෙන්නේ? පංච කාමයේ ඇතුළු කරන බුද්ධිදර කාම වස්තු හරි වටිනවා. ඔව් කාමයේ නිසාම කාමාස්වාදී නිසාම කාම වස්තු වල දැඩිව බැඳෙනවා. ඒවා මම කරගන්න වගේ කරගන්න උත්සාහ කරනවා. එතන පටන්ගෙන ඒවා මොනවද අහුවාම එකිනෙකේ වස්තුවක් නෙමෙයි. ඒවා තරකාරී ලෝකයක පොරවඩු වගේ දේවල්. දහසක් පොර පොරගනවා. දහසක් පොරගනවා කාම වස්තු ලැහැ ගන්න. ඒක මහා තරංගය. ඒ මම පරිහරණය කරගත්ත මගේ කාම වස්තුව කල් හරි ගනීද? ඒවා කැඩෙන විදිහට විනාශ වෙන දේවල්, කලන විදිහට විනාශ කරන දේවල්, කැඩීම් විදිහ විනාශයට පත් වෙන දේවල්, හොරු බැහැර ගන්න දේවල්, විවිධාකාර වන්නාව ආපදා වලට භෝජන වෙන දේවල්, ඒවා ධර්ම ස්වභාවය ඕකයි. නමුත් ඔය ස්වභාවය එකක්වත් හිතන්නේ නැතුව මේක කොච්චර ආස්වාදයෙන් වස්තුවක්. ඔතන විතරක් හිත තියාගෙන ඒ වස්තුව පස්සේ හඹායන කෙනාට කඩන එකක් නිසාම අනේ මේක කඩයිද? විඳින්න පුළුවන් දෙයක් නම් කඩයිද? විඳින්න විනාශ කරයිද? ඒ වගේම කැඩෙන විදින විනාශයේ දේවල් දා කැඩෙන විදින විනාශ වෙයිද? කඩා විද විනාශ කරන ළමන්නා වූ ක්‍රම වේදියට අයිති නිසා කඩායිද කඩා විද විනාශ කරන ළමයිද? එහෙනම් කවදා හෝ මේ කැඩීමේදී විනාශ වෙවි වැරදිලා යයිද? හොරු පැහැර ගන්න දේවල් දා කවුරු හරි හොරේ මංගොල්ලකාරී පැහැර ගනීද? මෙන්න මේ ආදි වශයෙන් විශාල බයකින් සැකයකින් හැපිලෙන ජීවත් වෙනවා. මේ කාමිය නිසා සිද්ධ වෙන දේවල් මට ලැජ්ජා වින්ද වෙයිද? මෙයා නිදිදා කියලා ලෝකයා සම්මතයි. කාමයේ වැඩි වුණාම කාම මත් වීම වුණාම දුර්චරිත වෙන්නේ නැහැ, දුර්චරිත වෙන්නේ නැහැ. ඒ මාධ්‍යයට වැදුනොත් එහෙම හැමෙලියෙන් බය චකිතයෙන් ඉඳ සිද්ධ වෙන වැරදි දෙනවා. කවුරුවත් දැක්කද? කවුරුවත් දැනගත්තද? මම කොහොමද සමාජයේ මෙලි සිටින එක අවංකයි දුර්දයි කියලා කතා කරලා කියන්නේ? හැවිලීම ඇතුළු බයින් ගහෙනවා. මෙන්න මේ බය වීමේ හේතු වෙන මූල ලක්ෂණයක් ඔය කාම වස්තු නිසා පහකරගන්න නිසා ඔන්න ඔය ආදීන් කාමයට බයක් කියන මේක හැටි. ඒ වගේම අනිත් මුත්‍රිය විවිධාකාර තරකාරින් දෙන බහැර කාම වස්තුන් දැහැ ගන්න බොරකන්න අනිකකින් උදුරා ගන්න විවිධාකාර වස්තු උපක්‍රම යදෙන අපහාසයට නිඳා කරනවා, අපහාස කරනවා, ගහනවා, බයිනවා, හිඟි හිඳා කරනවා, බලෙන් මෙල්ල කර ගැනීමට වැඩ කටයුතු කරනවා. මේ කාම වස්තුන් නිසා අන්‍යයන්ගේ සිද්දේ සාපයත්ත ඉංග්‍රීසි හිංසාව හරියට උල්ලා ඉන්නවා. මෙන්න මේ නිසා කියනවා කාමයේ හරියට උල්ලා වේදී. උල්ලානිනවා වගේ කාමයේ නැතුව කරන්නේ ගියාම ඔන්න ඔය මක්නවල මොන දෙන්න වෙනවා. ඒ අර්ථයෙන් කියනවා කාමයේ උලක්වා. කාමයේ කියන්නේ බය. ඒ වගේ කාමයේ පත් වෙන වලද එන්නේ එන්නේ කැලැල් වෙලා කිරිදීයට පටන් ගන්න. ඒ හැදගත කාම පහට ඉවත් කරගන්න බැරුව යනවා. පිරිසිදුවතිමින් චිත්ත ස්වභාවයන් අඳුරු වෙලා යනවා. හරියට සුදු වෙද්දක මලක් ගෑවුනහම කොහොමද? අන්‍යවද උපමාවක් අරන් කියනවා. ඔන්න ඔයගේ හරියට කාමයේ මලවා මලක් ගෑවිදින කහට අල්ලනවා. පවිත්‍ර භාවී නැති කරනවා. කාමියෝ කියනේවත් ගෑවුදේ කහටක් පවිත්‍ර භාවී නැති කරනවා. අන්නේ ගති ලක්ෂණ නිසා ඒ බඳු ස්වභාවයත්තා වුණා කාමයන්ට වලදී. මේ ආරෙවිණියේ වචන ඔය දිනයි තියෙන්නේ. ඕවට භාෂාවේදී කියන වචන වෙන්නන්න බෑ. භාෂාවේදී අක්ෂර ගණන් බෙදලා අදලහත් අරගෙන නගරවල වේද අරගෙන ওই જાතියෙන් එහෙම කවදාවත් අර්ථ දෙන්න පුළුවන් කවන්නේ ආර්ය විනය වචන වල. ආර්ය විනය වචන වල අර්ථ ගන්න ඔය විදිහට විසතර විසලා බලන්න ගන්න ඕනේ. එහෙමයි ඒ උමා තියෙන්නේ. ඉතින් අන්නේ වගේ මේ ප්‍රඥාගෙන් ජයිතතිගේ ලෝක සම්බන්ධ වචන එකක් කියලා කියන්නේ ප්‍රකාරී කියන වචනේ. යමක යථා ස්වභාවයේ ඥාය කියන්නේ දැනෙනවා. යමක යථා ස්වභාවයේ අභාසයෙන් දකින්නවල ඒ වර්ගයේ මොකද්ද? ඒක කොහොමද හටගන්නේ? ඒක නැති කරන්නේ කන්න නැති කරන්නේ කොහොමද? නැති වුණාම ලැබෙන සැලසිල්ල මොකද්ද? නැති කරන ක්‍රමය මොකද්ද? මෙන්න මේ වගේ දැනීමක් පහළ වෙනවා නම් මේ ලෝකේ දේවල් ගැන ප්‍රකාරයේ දැකලා ප්‍රකාරයේ ගත తీරණි තැවිල්ල. මෙන්න මේක තමයි කියන්නේ ඥානය හතර ආකාරයකින් ක්‍රියාත්මක කියලා ඔය දැනුම් දෙනවා. යමකට රැවටෙන්නේ නැහැ. ඒක මොකද කෙවදු ආකාර දෙයක්ද කියලා ඒකට නොරැවටි ඒක ඇලෙද ගැලෙන්නේ නැතුව. ඒක යථා ස්වභාවයේ ලෝකයේ කිව්වහම ලෝකය කියන වචනේ ගන්නකොටම ලෝ හතුන් හිතා ප්‍රියමනාපයෙන් ඇලෙනවා. මොනවාද ලෝකයට ඇයිති? ඇස ලෝකයට ඇයිති? රූපේ ලෝකයට ඇයිති? කන ලෝකයට ඇයිති? ශබ්දේ ලෝකයට ඇයිති? කෙටිකට කියනවා. දිව ලෝකයට ඇයිති? නාසයේ ලෝකයට ඇයිති? ගන්ධේ ලෝකයට ඇයිති? දිව ලෝකයට ඇයිති? රසේ ලෝකයට ඇයිති? කය ලෝකයට ඇයිති? පොට්ටබ්බිය ලෝකයට ඇයිති? මන ලෝකේට ඇති ධර්මින ලෝකේට ඇති විදි කරලා එක එක විදිහට ලෝකේ කියලා කිව්වොත් ඔන්න ඒ ටික ලෝක සත්‍යය. ක්‍රියයි මනාපයි කියලා ආස්වාද විදීමට අවශ්‍ය වටිනාම වස්තු ඇදීර සලකන. ওই ටික අත්හරින්න කැමති නැහැ. ওই ටික බදාගෙන ඉඳ ඇතුළු කරන්න කැමති. ඒ නිසා මේවා යථාර්ථ සත්‍යය බලන්න හිත තියෙන්නේ කොහොමද ලබා ගන්න. මුදල් පේන හැක් කියනවා වල කොච්චර හොඳද? කොච්චර දේවල් බල බල ඉන්න පුළුවන්. ඇහි අසාධභාවයේ පැත්තකට ගිහිල්ලා ඇහි දින වටිනාකම දැකන ඕන දුක් කරදරයක් අවන්නේ ගණන් ගන්න තුරු ඇහක් හරි වටිනවා කියන යෝධයක මේ රූප රූප හැඩවැඩේව දියරින්ද ඒ ප්‍රියමනාප රූප හොච්චර අසල පියද ඒව කොහොමද නරක් වෙන්නේ අර ප්‍රියතාවයේ වහන වහල ඒක නරකයි කියලා මන්න පිළිගන්නේ නැහැ රූප ඇසුරෙන්ද කොච්චර ආස්වාද රූපේ කොච්චර ප්‍රියමනාපද ඒකෙන් අහකිලා බෑනේ අවුරුදු මොලේ අවෙන් හප්පෙද කියන්නේ. ඒව හොඳ නැහැ කියන මොල මොලේද? ඔච්චර ලස්සන රූප දිනවා. ඔච්චර ප්‍රියමනාප දැතුරු කරනකොට. මෙන්න මේ ආදී වශයෙන් මනස ක්‍රියාත්මක කරනයි පැත්ත. ආදීනව වැහිලා. එහෙනම් ඔව්. යාද කියනවා ඇහැ දන්නේ නැහැ රූපේ දන්නේ නැහැ. මේ ලෝකේ කොටසක නුලදී. එහෙනම් මේ ලෝකයේ කියන එකට යම් කිසි විදියකින් අපි කියනකොට ඒක දැවගත්තා වෙන්නේ කොහොමද? මේ ඇහැ කියන එකේ ස්වභාවය අනිත්‍ය වශයෙන් දැක්කනම්, දුක්ඛ වශයෙන් දැක්කනම්, අනාත්ම වශයෙන් දැක්කනම් ඇහැ පිළිබඳ දැනගත්තා වෙන්නේ. ඒක තමයි යථා ස්වභාවය. රූපයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කනම් රූපී යථා ස්වභාවය දැක්කා වෙන්නේ. එතකොට කන, නාසය, දිව, කය, මන කියන ඒවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කනම් ඒවායේ යථා ස්වභාවය දැක්කා වෙන්නේ. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කනම් ඒවා යථා ස්වභාවය දැක්කා වෙන්නේ. ඒ දැක්කහම එක පුරුහයතාව දැක්කේ. එක ඥානයක් පහළ වුණා. දැකලා පස්සේ සැලසිලි හැටි දැක්කේ දුර්වලක් නේද? නිත්‍ය හැටි දැක්කේ අනිත්‍ය දෙයක් නේද? සුඛ හැටි දැක්කේ දුක්ඛ දෙයක් නේද? අත්ත් හැටි දැක්කේ අනාත්ම දෙයක් නේද කියලා. ඔන්න විදිහට දැකලා වාසි. අන්න පහළ වෙනවා ඒවැ යථා ස්වභාවයේ දැකින ඥානිය. මේක ඥානිය. ඒක සම්පූර්ණ වෙන්නේ සංගත තියෙන අකරණිය. ඒ කොහොමද හටගන්නේ? ඒක දුක්ගුණයක් අපි සැපක් කියලා දකින්න කියලා දැක්කට පස්සේ. ඉතින් හටගත්තොත් හටගන්නේ දුක්ගුණයක්. අපි සැපක් කියලා හිතාගත්තා. ඉතින් හටගෙන තියෙන දුකක් අනු දුක්ඛය යනවා. ඒ එන හටගත්තා මේ දුක් විඳින්න වෙනවා. මොන හේතුවද මේ හටගන්නේ කියලා දැනගත්තා. ඇහැ දුක්ඛ කියලා නිගමනය කරනවා. ඇහි හටගැනීම දුක්ඛ සමුදය කියලා නිගමනය කරගන්නවා. ඇයි හැට ගැනීම දැකීමේ ඥානයක් ඇත්නම් ඒක නිකන් දුක්ඛ සමුදය ඥාන. මේ ඇහැ යම් තැනක නැත්නම් ඇහැ පරිහරණය කරන් තියෙන අවශ්‍යතාවයන් නැති වෙන තුරු ඇහැ අයි කරන්න බැහැ. ඒක මහා කරදරයක් වෙනවා එතකොට. නෑ ඇයි ඇහැ පරිහරණය කරන්න වෙන්නේ? තවත් ආධාර උදාස් තියෙන නිසා. කලගුත්, නාසයකුත්, දියකුත්, කයකුත්, මලකුත් කියන මෙන්න වේදී වෙයි. ඒ ඔක්කොම සකස් වෙනකොට එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඇලිලා බැඳිලා තියෙන නිසා එකක් අහ කරලා අනිකෙන් ජීවත් වෙන එක මහා දුක කරදරයක් වෙනවා. ඇහැ නැතුව කනයි නාසයයි දිවයි කයයි හැම තිබුණා. අර ඇහි ගත යුතු ආධාරය නැතුව ඉදිරිය පරිහරණය කරන්න බැරි එක මහා කරදරයක් වෙනවා. දැරීම විතරක් වෙන වෙලා තිබුණොත් එහෙම කය හා සම්බන්ධයක් නැත්නම් ඒකේ වෙනසක් නැහැ. ඒකේ වෙනම තියෙන අලෝකය. ඒක වෙනම ඉතිපැත්තා. රූපාවචර ලෝකෙක ඇසගල දිවනාසී ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහම තියෙන නිසා ඒ ඉන්ද්‍රිය පහකින් හටගත්ත යම් තැනක ඒවා පරිහරණය කරන්න ඇස නැත්නම් ඒ කල නැත්නම් ඒක බාධකයක් වෙනවා. එන යම් තැනක ඇටකුත් නැත්නම් කලකුත් නැත්නම් නාසියක් දිවක් කයකුත් නැත්නම් එහෙනම් ඇදී ප්‍රශ්නයක් නැහැ. වැඩි මොහොතක් දුකේ නිදහස් తీරුම් ලා ඉති ගන්න නැති වෙන්න ඕන. අන්න එහෙම එක දකින්න ක්‍රමයක් තියෙනවා. එන ඇහැ දුකක් නම් ඇහැ හට ගන්න හේතුව යම් කිසි ඇහැ පුරුල් කරගෙන ඇහැක චන්ද රාගයක් හටගත්තා නම් යලි යලි පවත්තන්න ඕනේ. පවත්තන්න ඕනේ මොකක් නිසාද? අනික් ඉදිරියෙන් පවත්තන්න ඇහැ ඇතුළු බෑ කියන අර්ථයෙන් නෙවෙයි. ඇහෙන් බල බලා ඉන්න තියෙන නම් කොච්චර ආස්වාදද කියන අර්ථයෙන් ඇහැ ගත්තොත් ඇහැ මිලවන් චන්ද රාගයේ පහළ වෙනවා. මෙන්න චන්ද්‍රාගය හැදෙන හැටි. එහි චන්ද්‍රාගය. කාණ නැත්නම් අනිත්‍යක පවත්තන්නේ වැඩි හිඳයි මට ඇහි මොණ කියන අර්ථය නෙමෙයි. මෙහෙරි නාද කොච්චර ආස්වාදජනකද. මට අහා ඉන්න කල කොච්චර වටනවා. ඔන්නේ අදාහින් ගත්තව කල පිළිවඳ චන්ද්‍රාගය නැගෙන. අන්න ඒ වගේ ඇස කන නාසය දිව කය පිළිවඳ ඊමෙල් ලැබුණ ආස්වාදයේ මූලික කරගෙන. ඊ ආස්වාද විඳින්නට ගියා කොච්චර වටිනවාද කියන එක එහෙම අදහස් කරත් මෙන්න මේකට කියනවා ඒ ඉන්ද්‍රිය ගන්නා වූ ලෝකයේ පිළවන චන්ද රාගයේ පහළ වෙනවා. අන්න ඒක තමයි යලි යලි ඇහැ කට ගැනීමට හේතු වෙන්නේ. ඉතින් මේ විදිහට දකින්නවා ඇහැ දුක නම් ඇහැ හට ගැනීම දුකට හේතුවක්. ඇහැ නිරෝධ වීමෙන් හටගන්න සැලසිල්ලක් තියනවා නම් ඇහැ නැමැති දුක්ඛේ නිරෝධයයි. ඇහැ නිරෝධ කරන මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඔය කිව්වේ චතුරාර්ය සත්‍ය දකින්න ඕන ඔන්න ඥානය. මතන් දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාන, අයං උච්චති විග්ගේ සම්මාදිටිය සම්මාදිටි ඥානේ පහළ වෙනවා. මෙන්න මේ ඥානේ පහළ වෙනකොට ඒ ඥානේ තුලින් ඇහි ප්‍රකාරය දකින්න. මෙන්න මෙහෙමයි ඇහැ කියන්නේ මෙහෙම එකක්. ඒ ඇහැ හට ගැනීමට හේතු වෙන චන්ද්‍රාගයේ මෙහෙමයි ඒකේ ප්‍රකාරය දකින්න. යතහ ස්වභාවය දකින්න. මේ ඇහැ තිබුණොත් මේ දුක එනවා, ඇහැ නැත්නම් මෙන්න මේ දුක නැහැ කියලා දකින්න න්‍යාය ධර්මයක් තියෙනවා. ඒකේ යතහ ස්වභාවයෙන් දකින්න. මෙන්න ප්‍රඥාව. ඒ සඳහා මෙන්න මේ මගයි අනුගමනය කළ යුත්තේ. ඒ ක්‍රමයේ දකින්නට කියනවා ඇහැ නිරෝධ කරන මාර්ගය ප්‍රතිපදාව දකින්න. මෙන්න මේකට කියනවා ප්‍රඥා චෛතසිකය කියන්නේ මෙන්න මේක. ඕක තමයි මුලාවේ වැහිලා තියෙන කී වැහුම් ඇරෙනවා. යන්තරමක් වැහුම් ඇරිලා මාත්‍රයක් මතුවලා නම් ඒ මට්ටමට ප්‍රඥාව චෛතසිකය ලැබුණා. මේ ප්‍රඥා චෛතසිකයේ උපරිම මට්ටමක් තියෙනවා. ඒ උපරිම මට්ටම ලැබෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේ. අලාවරණාචාර්යත් එක ලැබෙන. ඒ මට්ටමට නැගෙන්නේ. සතර දුක් කෙලවර කරන්න චතුරාර්ය සත්‍ය සියලු ආකාරයෙන් පූර්ණ කරලා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට ප්‍රඥාව ලැබෙන අරියතුන් වහන්සේ නේන රත් බලයේ. ඒ අරියතුන් වහන්සේගේ ප්‍රඥාව. එකම ප්‍රඥාවේ අවස්ථා. වැඩිපුර දීක්ෂණ වෙන්න වෙන්න ඒ ප්‍රඥාවමයි. ඒ අවස්ථාව අනුව ඒකේ ස්වභාවය වෙනස් වෙලා තීක්ෂණ බවට පත් වෙනවා. එයා ප්‍රඥාවේ විවිධත්වයක් දකින්න සිද්ධ වෙනවා. ඒ විවිධත්වය තමයි අර ඉන්ද්‍රිය නානත්වය කියලා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේවා අඩු වැඩිතාවයෙන් යුක්තයි. සමාන නැහැ සියල්ලම වටිනේ කිව්වා. ඉතින් චෛතසිකයේ තියෙනවා දුබල චෛතසික සහ ප්‍රබල චෛතසික. නමුත් ඒ කොටස වැටෙන්නේ ගති ලක්ෂණ හිතේ ගති ස්වභාවය මොකද්ද? ප්‍රඥාන යමක් යථාර්ථයේ වටහා ගැනීම. මාත්‍රයක් හෝ වටහා ගැනීමට යම්කිසි මානසිකත්වයක් හිතේ පහළ වුණා නම් ඒ මාත්‍රය ප්‍රඥා මාත්‍රයයි. චෛතසිකයේම ස්වභාවය. බොහොම ලාභාලයි චෛතසිකයේ මාත්‍රය. එහෙනම් සෝවාන් පුද්ගලයාගේ ලබන ප්‍රඥාවට වළා බබලන තීක්ෂණ බවට පත් වෙච්ච ප්‍රඥා චෛතසිකයක් පහළ වෙනවා සකෘදාගාමි වුණා. ඊට වඩා තීක්ෂණ බබලන ප්‍රඥාව අනාගාමි ඵලයේදී ලැබෙනවා. ඊටතර තීක්ෂණ වලය එකක් අරිහත් ඵලයේදී ලැබෙනවා. මේ ශ්‍රාවකයන් වශයෙන් ලබන එක. ඉතින් ප්‍රඥා කියන චෛතසිකයේ තව තවත් විවිධාකාරයන් උඩ සමාධන පාරමිතා වුණ පූර්ණ කරගුවා ගැටි වුණ උඩ දහම් විග්‍රහ කිරීමේ ඥානේ ශරීරථාඳුරන්ට වාස් මහ බලවත්ව ලැබෙනවා. ඒකත් පාරමිතා ගුණේ ප්‍රඥා බලවත් ඒ අනිකයි ප්‍රඥාවල බලවත්. අරිහත් ඵලයට පත් වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට සීමාවෙන් ධර්ම දේශනා කරන්න බැහැ. ධර්ම දේශනා කිරීමේ හැකියාව ඒ ප්‍රඥාව තව බලවත් වෙන්න ඕන. අනිත් අරිහතුන් ඒතොර අරිහතුන් වහන්සේගේ අරිහත් ඵල ප්‍රඥාවට වැඩි. දහම් විග්‍රහ කරන්න හේතු වෙනා ප්‍රඥා බලවත්. සීපිලිසේ වියපත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව ඒ වගේ එකිනෙකට බලවත් වෙනවා. ලෝතර බුදුන් වහන්සේගේ ප්‍රඥාව සමාධියම සියලු ආකාරයෙන්ම පූර්ණයි කිසිම අඩුවක් නැහැ. ඒක අනික් කෙරෙවල නිගමනය කරන්න බෑ. බුදුරන් වහන්සේගේ මහලක බුදුරන් වහන්සේ කියව වචනෙක එහෙම කියනවා විතර කේ විශ්වාසෙද? උන්වහන්සේගේ ප්‍රඥාව මෙච්චරයි කියලා කියන්නේ සාම බුදුවලේ කොහොමද? එහෙනම් ප්‍රඥාවේ සමම අනික් කෙරෙවල දකින්න බෑ. උන්වහන්සේගේ මහගත දයන උන්වහන්සේ වෙන්නු දයන ලෝකී යම් තරමක් යමක යථාර්ථය දැකිය දෙහි සියල්ලේ පූර්ණ ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා කර බුදු කියන වහන්සේගේ දේශනා වලින් ඉගෙන ගන්න අපිට. ඒක එහෙමයි කියලා අනුමාන කරන්න පුළුවන් හේතු තියෙනවා නේද? ඒක සියල්ල දකින්න පුළුවන් නම් ඒ මට්ටමට ප්‍රඥාවේ ලෝතුරා බුදුස්මයි බුදුරයන් වහන්සේගේ මතවායක දකින්න. ඉතින් මේ ප්‍රඥා චෛතසිකය කියන්නේ ඒ අනුවයි ස්වභාවය. ඒක අඩු වැඩි ගම් තියෙනවා. වැඩි වෙන මට්ටමට ඒ ප්‍රඥාව බලවත්. දුර්වල මට්ටමේ ප්‍රඥාව දුර්වල මට්ටමට තියෙනවා. ඉන් ප්‍රඥා විදහක් නෙමෙයි. ශ්‍රද්ධාව, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ හරිහත්යල පස්සෙල සියලු ආකාරයෙන් පූර්ණ. ඒ කියන්නේ සියලු ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන්ම අදුවක් නැතුව පුරුණා ලෝතුරා බුදු පියාණන් වහන්සේ. ඒ ගැන කතා කරන්න අපිට හැකියාවක් නැහැ. හරිහත්යල පස්සෙල මට්ටමේ ඒ මට්ටමවල ඒ සද්ධා ඉන්ද්‍රිය, වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහේ බලවත්කම දියෙන. ඊට වඩා බාල, ඊට වඩා ලාබාල මට්ටමේ අරිහත් මාර්ග අනුගාමිකයාට විහිද. ඊට වඩා බාලවන මේ ඉන්ද්‍රිය පහයි, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහයි. ඔක්කොම ඉන්නේ චෛතසික සම්බන්ධ. එතකොට සද්ධා, වීර්ය ඔක්කොම චෛතසික. සති, සමාධි, ප්‍රඥා. ඉතින් ඊට වඩා අඩු මට්ටමේ තියෙනේ තමයි අනාගාමී ඵලය. අරිහත් මාර්ගානුගාමිකයාට පල්ලෙහා ඉන්න මට්ටමල වෙනවා නම් අනාගාමී ඵලය. ඊටත් වඩා අඩු නම් හැබැයි අර ඉන්ද්‍රිය පහම තියෙන. ඒවැය තියෙන ප්‍රමාණය ලාභාලතාවයයි එන්නේ මේ පාස්තියෙන්. ලාභාල නම් ඊට වඩා අඩු ඵලෙදී. ඒක අනාගාමී මාර්ග අනුගාමිකත්වය. ඊට වඩා අඩු නම් සකෘදාගාමී ඵලය. ඊටත් වඩා අඩු නම් සකෘදාගාමී මාර්ග අනුගාමිකත්වය. ඊටත් වඩා අඩු නම් සෝවාන් ඵලයේ. ඊටත් වඩා අඩු නම් සෝවාන් මාර්ග අනුගාමිකත්වය. මේ ඉන්ද්‍රිය පහ සියල්ලෙන් සියල්ල මුළුමනින් සියල්ල පොඩ්ඩක් වට නැද්ද? ඔව් පුතජනයි. නෑ පුතජනයි ආල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය ප්‍රඥාවක් මාත්‍රයක්වත් තියනවා කියන. දැන් ලෝක ප්‍රඥාවක් තියෙනවා කියලා ලෞකිකයි. ඒක නැත්නම් ඒක වෙනම එකක්. මේ ඉන්ද්‍රියකින් කිය පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, වීර ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ පහම ආර්ය විනයේ වෙන පහ මේ සාධනෙන් බැහැර කාටවත් නැහැ. අන්තු මාත්‍යා කරු ලැබුවනම් ආර්ය මාර්ගයට පිළිපන්න ආර්ය නැත්නම් සෝවාන් මාර්ග අනුගාමිකත්වයෙන් ආපු කෙනෙක් බැදී. ඉතින් අන්නේ එකයි තියෙන්නේ ප්‍රඥා චෛතසික කියන වචනේ මුගක් විග්‍රහ කරලා ගන්න ඕන එක. ආර්යයන්ගේ ප්‍රඥාවයි අනාර්යයන්ගේ ප්‍රඥාකේ නමෙන් කියනවා යම් කිසි ඥානයක් ඇත්නම් ඒකයි දෙක. ඉතින් යථාර්ථයෙන් ප්‍රඥාව කියන්නේ ආර්යෙක් වෙන්න ඕන. ඒ තමයි ආර්ය ප්‍රඥා. අනාර්යයන් දිනා ලෞකික නෝන ඒක ප්‍රඥා කියලා සම්මත කරනවා ලෝක. ඒ ලෝක සම්මත කතාව විතර ආර්ය සම්මත කතාවක් නෙවෙයි. ඒකයි කාරණේ. ප්‍රඥාව ලැබෙන්න චතුරාර්ය සත්‍ය මාත්‍රයක්ව දැකලා තියෙන්න ඕන. ඒ මාත්‍රයක්වත් වැටුනේ නැත්නම් ප්‍රඥා කියන වටවලට ලැබුන්නේ නැහැ. ඒක දකින්න ඕනේ එහෙම. දැන් ආදී අරිහත්ත්වයේ පත්තන මොහොතේ සහ වෙන ඵලයන් ලබන මොහොත වේ. මේ ක්‍රියාකාරීත්වය පහදා දෙන්න කියලා මෙන්න ඔබට ඒ පිළිතුර ලැබිලා තියෙනවා තේරුම් ගන්න ඕනේ.